ඊළඟට ගරු ගෙවින්දු කුමාරතුංග මැතිතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
මුලස්සන මන්ත්‍රීතුමනි, අද මේ නීතිය හා සම්බන්ධ යාවත් කාලින කිරීම කරන අවස්ථාවේදී අපි අවධානය යොමු කරන්න ඕනේ මේ නීති අනපනත් කුමක් සඳහාද කියන කාරණය සම්බන්ධයෙන්. යුක්තිය ඉෂ්ට කිරීම සඳහාද, සාධාරණත්වය සඳහාද? එහෙමනම් සිංහල භාෂාව, මව් භාෂා මේ නීති අනපනත් කියන ශ්‍රේෂ්ඨයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම අපි පිළිගන්න පුළුවන් කාරණයක්. දැන් ඔබතුමා අධිකරණමැතිතුමත් සතුටු වෙනවා ඔබතුමා ඉදීමගෙන. මේක ඔබතුමා සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. මම කලින් අලිසබ්බි ඇමැතිතුමා අධිකරණමැතිතුමා හැටියටත් මේ ප්‍රශ්නේ මතු කරා. අපි අනපනත් සම්මත කරනකොට අවසාන වශයෙන් කියනවා භාෂා අතර පනත් අතර වෙනසක් තිබුණොත් සිංහල පනත, සිංහල කෙටුම්පත් අපි නිවැරදි පිටපතට පිළිගන්නවා කියලා. හැබැයි මේ ගරු සභාවටත් අධිකරණයේ ඒ කෙටුම්පත් සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුවක් මව් භාෂාවෙන් ලබා දෙන්නවත් නිදහස ලැබලා අවුරුදු 70ක් 80ක් ගිහිල්ලත් අපි අසමත් වෙලා ඉන්නේ. අපිට පේන ආකාරයට නම් ජාතියක් හැටියට, රටක් හැටියට පැවැත්මේ අවසානය කරා ගමන් කරමින් ඉන්නවාද කියන ප්‍රශ්නය අපි හැමෝම තියෙනවා. ඔව්, නිදහස ලැබලා මෙතරම් අවුරුදු ගානකට පස්සෙවත් අපිට බැරි නම් අඩුමතරම් මෙතරම් විසංවාද තියාගන්න අපි ඉදිරිය බලන්නේ අපිට නිදහස රටක් හැටියට පැවැත්මට අයිතියක් තියෙනවද? ඒකයි යුක්තිසහගතද? ඒ නිසා අපි මේ ප්‍රශ්නේ මතුවටත් අහලා තිනවා. මම කතානායකතුමත් එක්ක කතා කරාම එතුමා මගෙන් පෙරලා ප්‍රශ්නේ ඇහුවේ, දැන් අධිකරණ දෙන නියෝගයේ පාර්ලිමේන්තුවෙන් පරිවර්තනය කරන්න දීලා වරද්දක් වුණොත් කවුද වගේ කියන්නේ කියලා. අපේ මෞබිමේ වගකීම ගන්න අපි ලෑස්ති නැත්තම් කවුද සුද්ධද අපිට ඒ කාර්යය නිෂ්ඨ කරලා දෙන්නේ? අධ්‍යාපනය සම්බන්ධයෙන් ගත්තත් දැන් මෙත් ඔබතුමා පිළිතුරු දුන්න, මං අහන් හිටියා නීති විද්‍යාලයේ කරන කටයුත්ත සම්බන්ධයෙන්. මේ නීතිය පසුලන්නේ කවුරු වෙනුවෙන්ද? සුද්ධන් වෙනුවෙන්ද? මේ රටේ සොජාතික මිනිසුන් වෙනුවෙන්ද? එතකොට මේ අධ්‍යාපනයේ දිය යුත්තේ, මේ කාර්යය කෙරිය යුත්තේ මේ රටේ මව් භාෂාවලින් නෙවෙයිද? අපි ඉංග්‍රීසි භාෂාව ගැන මට කඩින් කතා කරපු ඇතැම් මන්ත්‍රීවරුත් කතා කරා. දැන් මේක අලුත්, ඉතාම යල්පැන ගිය, ලෝකෙ හැටියට ගත්තම යල්පැන ගිය මලකඩ කාපු දිරපු අදහසක්. ලෝකෙ මොන රටද? ඉංගලන්තයේ. ඔවුන් ලතින් රෝම භාෂාවල වහල් වෙලා හිටකොට වහලුන් හැටියට හිටිය රෝම අධිරාජ්‍ය. බයිබලේ ඉංග්‍රීසියට පරිවර්තනය කරපු තැන ඉඳන් තමයි මේ ගැන ඕන තරම් අධ්‍යයනයක් තියෙනවා. ඉංගලන්තේ නැගිට්ටේ ආසියාවේ. දැන් මෙහි ජාත්‍යන්තර පාසල් වල ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපන ලැබෙන ශිෂ්‍යත් නැත්තම් මුදල් වියදම් කළ ජපානයේට මෝටර් කාර්මික විද්‍යාව ඉගෙන ගන්න කියම ඉගෙන ගන්න වෙන්නේ මොන භාෂාවෙන්? ඉංග්‍රීසි භාෂාවෙන් නෑ, ආයෙ ජපන් භාෂාව ඉගෙනගෙන. ආසියාවේ නෙගිට රටවල් නෙගිට මොන භාෂාවලින්ද? චීනය, ජපානය, කොරියාව. කෝ ඉංග්‍රීසි භාෂාවෙන් නෙගිට රටක් තියෙනවද? යුරෝපයට යන්න ශිෂ්‍යත්වය කරන්න, ජර්මනියට යන්න ඉගෙන ගන්න, ප්‍රංශයට යන්න, පින්ලන්දයට යන්න. එක රටක පුළුවන් ඉංග්‍රීසි භාෂාවෙන් නෑ. මේ වහල්කමින් මිදෙනකන් මේ අපි අත්විඳිමින් තියෙන්නේ. අපි රටක් හැටියට ඉතාම අවසනවන්ත ඉරණමකට මුන දෙමින් ඉන්න අපි පිළිගන්න වෙනවා. ඒ ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්ති මේ ආණ්ඩුව වෙනස් කරනවා, මේ ආණ්ඩුව ප්‍රතිපත්ති ඒ ආණ්ඩුව වෙනස් කරනවා. දැන් එකම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාම 2015 ආණ්ඩුවේ ගත්ත තීන්දුව එතුමාම දැන් වෙනස් කරමින්. මේ විකාර වෙන්නේ අපිට අපේ ජාතික සම්ප්‍රදාය මත, අපේ ජාතික උරුමය මත, අපේ සભ્યත්වයේ මත, අපේ අනාගතයේ ගොඩනැගීම ගැන අදහසක් නැති නිසා නෙවෙයිද? දැන් ඒකම මීටත් වඩා තවත් සිංහලයේ අසරණ භාවය. අර මුලතිව් කුරුඳුමලේ කුරුන්දි විහාරස්ථානයේ පිළිබඳ නඩුව. දැන් ඒ නඩුවේ කරුණු කියන්නේ ගියාම ඒ නඩුව අහන්නේ දෙමළ භාෂාවෙන් විතරයි. අපිට ශ්‍රේෂ්ඨාධිකරණ ඉංග්‍රීසි භාෂාවෙන්, උතුරු නැගෙනහිර දෙමළ භාෂාවෙන්. සිංහලයාගේ ඉරණම දැන් අපි ස්තුතිවන්ත වෙනවා. අපේ සහෝදර මන්ත්‍රීවරු මේ නීති විද්‍යාලයේ ප්‍රශ්නය දෙමළ ජාතික මන්ත්‍රීවරු මතු කළා. අපි ඒකත් එක්ක එකඟයි. හැබැයි අපි එතුමන්ලට කල්පනා කරන්න කියනවා මේ භාෂා ප්‍රතිපත්තිය කුමක්ද?
විනාඩි 2ක කාලයක් තියෙන්නේ.
ඒ නිසා මේ අයුක්ති සහගත ක්‍රියාවලියෙන් මිදෙන තාක්කල් මේ කුමාරතුංග මුන්දාසයන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා භාෂාවේ ජාතිය සහ ඒ දේශය අතර තියෙන සම්බන්ධය. මේක අද ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව කිරිච්ච පරීක්ෂණවල සාධනය කරලා තියෙනවා. ඒ පොළොවේ ඒ පරිසරයේ ඒ දේශගුණ කලාපවල හා ඔවුන් භාවිත කරන භාෂාව අතර තියෙන සම්බන්ධතාවයේ සම්බන්ධයෙන් සහසම්බන්ධයේ සම්බන්ධයෙන් ඉතින් අපිට උරුම නැති භාෂාවක් කරතියාගෙන අපිට උරුම නැති භාෂාවකට බියෙන් අපට උරුම නැති භාෂාවකට වෙනුම් බිනුම් කරමින් නම් නිදහස් ලංකාව නිර්මාණය කරන්න යන්නේ ඒකේ ප්‍රතිඵල තමයි අපිට අද දකින්න තියෙන්නේ. අවසාන වශයෙන් අපි ඊටාම කනගාටු වෙන මේක මේ අවුරුදු 100කට ඉස්සෙල්ලා මේ කටයුත්ත කරන්න ඕන නම් තව ඉවසන්න තිබුණා. අද ලෝකයේ හැටියට ඉංග්‍රීසි භාෂාවේ ආධිපත්‍ය ක්‍රමානුකූලව අවසානය කර යමින් තිබෙනවා. ඩොලරේ ආධිපත්‍ය අවසන් වී කෙටි කලක් තුල ලෝකයේ චීනය, ජපානය, කොරියාව, ඉන්දියාව, ඊශ්‍රායලය, රුසියාව ආදී බහුවිධ කේන්ද්‍රයන් ලෝක නායකත්වයට නැත්නම් ලෝක ආර්ථිකයට දායකත්වය දීමේ ප්‍රමුඛතාවයන් ලබා ගන්න අවස්ථාවක ඒ භාෂාවන් කොරියන් භාෂාව කොරියාවේ රස්සාව කරන්න නැහැ ඉගෙන ගන්න ඕනේ වෙන්නේ ඉංග්‍රීසි නෙවෙයි. උන්ට සමත් වෙන්නේ කොරියන් භාෂා නිපුණතා විභාගේ. අනාගත ලෝකෙ නිර්මාණය වෙන්නේ එහෙමයි. අපේ ලංකාවෙත් ඔව්. සිංහල පමණක් නෙවෙයි. රාහුල හාමුදුරුවෝ අපි කියන්නේ ෂඩ් භාෂා පරමේශ්වර කියලා. අපේ ඒ එදා ලෝකයේ භාෂා පිළිබඳ විවිධ භාෂාවන් සමග විවිධ ජාතීන් සමග ගනුදෙනු කිරීමේ ශක්තතාව අපිට
තිබුණා.
ඒ නිසා මම අවසන් කරනවා. ඒ නිසා මේ අනාගත ලෝකය දිහා දැන්වත් ඇස්සරලා බලන්න. අතීත එංගලන්තයේ ඒ ආධිපත්‍යයේ ඒ සියවස අවසන් මේ නව සියවසට අඩුම ගානේ මව්බිමට ආදරයක් නැත්තම් මව් භාෂාව ගැන ආඩම්බරයක් නැත්තම් අනාගත ලෝකයේ දිහා බල්ලවත් මේ වැරදි ප්‍රතිපත්ති අතහැර අනාගතය වෙනුවෙන් කටයුතු කරන්න. අපි අධික නැමැතුමගෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවට මේ අර එදා සුද්දා මේ රටේ ජනතාව පාගන්න ඇතිකරපු අධිකරණ පද්ධතිය මේ රටේ ජනතාවට සහනය ලබා දෙන අධිකරණ පද්ධතිය බවට පත් කිරීමට ඔබතුමාට නායකත්වය දෙන්න හැකියාව කියා.
බොහොම ස්තුතියි ගරු මහතුමා. ඊළඟට ගරු ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
මූල ආසනයේ වොන ගරු මන්ත්‍රීතුමනි, අද මං හිතන්නේ ගෝලයයි ගුරුනාංශේ දෙන්නම මේ රටේ හිටපු අධිකරණ ඇමතිවරු. ඒකත් එක්තරා දෛවෝපගත සිද්ධියක්. ගෝලයා තමයි අපේ අලි සබ්‍රි හිටපු අධිකරණ ඇමතිතුමා. එතුමා ඒ කාලය තුළ අපි දැක්කා සංශෝධන 77ක් ඒ කාලය තුළ එතුමා ඉදිරිපත් කරලා මං හිතන්නේ අධිකරණ පද්ධතියේ තිබ්බ ගැටුම් නිරවුල් කරන්න ලොකු ශක්තියක් එතුමා අධිකරණ ඇමතිවරයා වශයෙන් ලබා දුන්නා. අපි දන්නවා පහුගිය කාලවල ඒ උසාවියල තිබ්බ තදබදේ මේ හේතුවෙන් තරමක් සෑහෙන දුරට මේ නව නීති රීති සමග තදබදය අඩු වෙන්න පටන් ගත්තා. එසේ අද වර්තමාන අධිකරණ ඇමතිවරයා හැටියට විජේදාස රාජපක්ෂ මහත්මයා ගුරුනාංශේ එතුමා අද විශාල සංශෝධන ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මේ ඉදිරිපත් කරලා තියෙන සංශෝධන තුලින් අපි හිතනවා අපි විශ්වාස කරනවා මේ අධිකරණ ශේෂ්ත්‍රයේ ප්‍රශ්න රාශියකට ඒ තුලින් විසඳුම් ලැබෙයි කියලා. ඒ නිසා අර හැමදාම අමර කුමාර දිසානායක ජේපී නායකයා කියනවා ෆයිල් 200 ගණක් එයා ළඟ තියෙනවා කියලා. අන්න තදබදේ අඩු වුණාම ඒ ෆයිල් තියෙන ටිකත් ඉදිරිපත් කරන්න කියලා මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. හැබැයි ෆයිල් ඇතුලේ මොනවද තියෙනවද අපි දන්නේ නැහැ. හැබැයි මේ අවුරුදු දෙකක් තිස්සේ මේ ෆයිල් ගැන නම් කතා කරනවා. ඒ කෙසේ හෝ කමන්නේ අධිකරණය තුල පහසුවෙන් වැඩ කරන්න. ඒ නිලධාරින්ට සහ ඒ නිර රාජ්‍ය පොලිසියට ඇතුළු සියලු දෙනාටම හරියාකාරව ඉදිරියට ගෙන යන්න මේ තුලින් හැකියාව ලැබෙන බව අපිට විශ්වාසයි. එහෙනම් අපි දන්නවා නඩු තවත් ගොඩ ගැහිලා තියෙනවා. අපි ඇමතිතුමාගේ ඉල්ලා සිටිනවා පුළුවන් නම් ටික කාලයක් මේක අඩු වෙනකන් තවත් රාත්‍රී කාලේ හරි කවන්නේ මේ නඩු ෆයිල් ගොඩ ඉවර කරගන්න තවත් මොකක් හරි ක්‍රමවේදයක් සකස් කරනවා නම් මම හිතන්නේ මේ ශේෂ්ත්‍රයේ තව තවත් ඉදිරියට අපිට යන්න පුළුවන් වෙයි. ඒ වගේම අපි දන්නවා මේ පහුගිය කාලේ තිබුණු ඒ නඩු සම්බන්ධව ඒ සංශෝධන නොකරනද ඉතාම සුළුසුළු දඩමුදල් තමයි අපි දැක්ක සමහර ඒවා. ඉතින් සමහර එක නිකන් ඒක ආයුධයක් කරගෙන හොරකම් වංචා වැඩි වැඩියෙන් කරන්න පුළුවන් වුණා. මොකද නීතිය සිංගල යන්න පුළුවන් ආකාරයට. අපි දැක්ක පහුගිය කාලේ නීතිය දෙවගණත් කෙලසවූ මිනිස්සු මේ රටේ හිටියා. සමහරු ආණ්ඩුකාරවරු ආණ්ඩුකාරු විදියට පත් කරලා අපි දැක්කා නඩුකාරෝ ගෙවල් ඉස්සරහට ගිහිල්ලා වරෙන් එළියට ගිහලා තර්ජනය කරලා ගර්ජනය කරලා එහෙම කරපු අයත් මේ රටේ ආණ්ඩුකාරවරු හිටියා. මම දැක ඊයේ පෙරේදා තිල්ලි පීවිමාල්ද කවුද මන් දන්නේ කෝටි 6කුත් දීලා ඔය කියන හාදයාම එහෙම අයත් මේ ශේෂ්ත්‍රයේ හිටපු බව අපි අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා නීතිය ආධිපත්‍ය කාටවත් බිල දමන්න කෙලසන්න මං හිතන්නේ අපි ඉඳ තියන්න හොඳ නැහැ කියන එකයි මං විශ්වාස කරන්නේ. මම දවසක් සිංගප්පූරුවේ ගියා. සිංගප්පූරුවේ ප්‍රසිද්ධ තැනක් තියෙනවා තේකා මාකට් කියලා. ඕක පැත්තේ ඇවිදලා මට නිකන් අතෑරුණා මම දන්නේ නැහැ. දැන් මේ ගොඩක් කල් සිද්ධියා. බස් ටිකට් එකක් තිබ්බා මට නිකන් මේක අතෑරුණා. මේ පොඩි ටිකට් එකක්. දෙන්නේ කල් මං දෙපැත්තෙන් අල්ලගත්තා. ඔබ ඇයි මේ වැඩේ කරේ? මං කිව්වා මම මේ රටේ නීතිය දන්නේ නැහැ කියලා. දන්නේ නැත්තම් නීතිය ඉගෙන ගනින් කියලා එවලේ මට ඩොලර් 50ක ස්පොට් පයින් එක. ඩොලර් 50ක් මට ගෙවන්න කිව්වා. මං ඉතින් ගෙව්වා. ගෙවි නැත්තම් මට එන්න හම්බෙන්නේ නැහැ එයාපෝට් එකෙන් අපේ රටට. එහෙම තමයි මේ නීතිය ඒ විදිහට මේ රටවල් වල ක්‍රියාත්මක වෙනවා. අපේ රටවල් වල ඒ හරියට නීතිය සමහර තැන්වලදී ක්‍රියාත්මක නොවන හින්දා තමයි අපිට මේ වාගේ අකරතැබ්බවල් වලට මූණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. පහෝගිය කලබල දවස්වල අරගෙන කාලේ ඒ හිටපු පොලිස්පතිතුමාම තමයි තවත් ඉන්නේ. ඉතින් අපිට මන්නම් විශ්වාස කරන්නේ හරි හැටි නීතියක් ඒ යගේ ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ. හිටපු ආරක්ෂක ලේකම්ම තමයි තවත් ඉන්නේ. ඉතින් ඒ පහුගිය කාලේ ඇති වෙච්ච දේවල් දිහා බලනකොට මේ දෙන්නටම බැරුණා මේ අරගලේ සම්බන්ධව ඒක වැරදි කරගෙන ගොඩක් අයට ඒ නීතිය ඉස්සරහට ගෙනල්ලා එයට දඩුවම් දෙන්න මම හිතන්නේ එච්චර උත්සාහයක් ගත්තු බවක් නම් මම නම් දැක්කේ නැහැ. ඒ නිසා එවැනි අය මේ ආරක්ෂක අමාත්‍යාංශයේ පොලිසියේ උසස් නිලධාරීන් ඉන්න තැන්වල තමයි මේ කටයුත්ත බොහොම පරිස්සමෙන් කරගෙන යන්න ඕනේ. එහෙනම් අපි රටක් හැටියට රටේ නීතියට අපි කවුරු ගරු කළ යුතු වෙනව නැත්නම් රටක් ඉදිරියට යන්න බෑ. එකයි අපි විදේශ රටවල් වල ගියපුවාම ඒ රටවල් වල නීතිය මම දැක්කා එංගලන්තයේ කොහෙද ඇප්පු විදේශීය කාන්තාවක් තාම එයා හොයාගන්න බෑ. එයා ඇවිල්ලා අද වීසා නැහැ වීසා එක්ස්පයර් වෙලා. අද එයා හොයාගන්න බෑ. පිට රටක අපි එහෙම දවසක් දෙකක් වීසා නැතුව හිටියොත් අපි කොහොමද අල්ලල හිරෙත් දානවා. මම මේ නීති හරි හැටි ක්‍රියාත්මක
විනාඩි දෙක කාලයක් තියෙනවා.
මට විනාඩියක් දෙන්න. ඉතින් මේ මෙහෙම යනකොට මේ අද ඉදිරිපත් කරපු මේ නීති අධිකරණයේ පිටිපස්සෙ විතරක් නෙවෙයි තවත් කරුණු කාරණා රාශියක් පිළිබඳ හොඳ වැදගත් යෝජනා රාශියක් සංශෝධන රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. ඒ වගේම ගරු ඇබැතුමනි මම මධ්‍යම කඳුකර නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට මහනුවර මාතලේ නුවරඑළිය හරි කනගාටුයි. අපි ඇමතිතුමනි පාසල් 193ක මේ මද්ද්‍රව්‍යයට පාසල් දරුවෝ යොමු වෙන මම පෙරේදා පැවති ජනාධිපතිතුමාගේ කණ්ඩායම් රැස්වීමේදී මේක අවධානය කරා. අපි වැඩිහිටියන් හැටියට දෙමාපියන් හැටියට මේ දරුවෝ ටික අපේ දරුවෝ අපේ අනාගතේ බේරගන්න මේ සඳහා අපි ඔක්කොම එක්කහුවල කඩිනම් වැඩපිළිවෙලක් සකස් කළ යුතුයි කියන එක මම මේ අවස්ථාවේදී මතක් වෙනවා. ඒ වගේම ගරු ඇමතිතුමනි විශේෂයෙන්ම මේ Facebook සාද ඊයේ පෙරේදාත් මහනුවර ගම්පොළ අල්ලගත්තා අවුරුදු 14 15 17 දරුවෝ Facebook සාදයකට එන්න කියලා මේ අය සාල ප්‍රමාණයක් මත්තල පොලිසිය ගිහින් වටලල අරන් ඇවිල්ලා ඒ අය ඒ දෙමාපියන්ද බාර දුන්නා. මේ මේ தત્ත්වය තවදුරටත් ඉස්සරහට ගියොත් මම හිතන්නේ අපිට
අතුම කාලය අවසන්යි.
ඔව් අපිට කාලය ඉස්සරහට ගියොත් අපිට අපි සියලු දෙනාටම කඳුළු සලන්න සිද්ධ වෙයි අපේ දරුවෝ වෙනුවෙන්. ඒ නිසා මම මීට වඩා කතා කරන්න අවස්ථාවක් නැහැ. මේ අස්වාදවාදීන් පිළිබඳ ඔබතුමාට මගේ ස්තුතිය පුදකන්න ගාමට එකක් අමත වුණා අපේ ඇමතුමනි මේක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. සමහර අය හුද ධනවත් අය මැරුණහම එක මෝචරියට එක වාට්ටුවට ගිහිලා සංවිධානාත්මක කල්ලි අර මැරුණ එක්කනාගේ මාපට ඇඟිල්ලේ තින්ත ආලේප කරලා අර හිස් කඩදාසි වලට අස්සන් ගන්නවා. මේ වාගේ වංචා කරලා දේපල ලියාගත්තු බැංකුවලින් මුදල් ගත්තු විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. අන්න ඒ ගැනත් ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරලා ඒ වාගේ තක්කඩින්ගෙන් මේ රට ආරක්ෂා කරගන්න ඔබතුමාට කටයුතු කරන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ ආශිර්වාදය
අවසන්. ඊළඟට ගරු සරත් කුමාරසිරි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් තියෙනවා.
ගරු මුලාසනාරෝඪ මන්ත්‍රීතුමනි, අද ඉතාමත්ම වැදගත් පනත් කීපයක් විශේෂයෙන්ම අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහත්තුමා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පනත් අතර වංචා වැළැක්වීමේ සංශෝධන පනත, ඒ වගේම ඇටෝනි බලපත්‍ර සංශෝධන පනත, ඒ වගේම නොතාරිස් සංශෝධන පනත, ඒ වගේම අන්තිම කැමැතිපත්‍ර සංශෝධන පනත කියන මේ පනත් අද මේ පාර්ලිමේන්තුවට ගෙනත් තියෙනවා. අපි ඉතාමත්ම සතුටු වෙනවා ගරු ඇමතිතුමනි, අධිකරණ අමාත්‍යවරයා හැටියට ඔබතුමා කාලෝචිතව මේ අද දවසේ මේ පනත් ගෙනත් තිබීම පිළිබඳව. මොකද ඒකට හේතුව තමයි අන්ති කැමැතිපත්‍ර සංශෝධන පනත කියන පනතේදී අපිට ආවේණික ප්‍රශ්න විශාල ප්‍රමාණයක් තියෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කය ගත්තාම එක පැත්තකින් ප්‍රාදේශීය ලේකම් ඉඩම් බලතල, අනිත් පැත්තෙන් මහවැලි ඉඩම් බලතල ආඥා පනත් තියෙන පැත්තක් අනුරාධපුරේ මගේ ආසනය ගත්තත් එහෙමයි. සමහර අවස්ථාවල මේ අන්ති කැමැතිපත්‍ර ලිවීමේදී අටෝනි පත්‍ර හදන සමහර නීතිඥ මහතුරු, සමහර නීතිඥ මහතුරු වගේම සමහර ඒ අටෝනි බලපත්‍ර හදන අය මේ පිළිබඳව අවබෝධයක් නැතුව සමහර ඇටෝනි පත්‍ර හදන ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මේවා නිවැරදි විය යුතුයි. ඒ සම්බන්ධව අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි ගරු මූලසනාරුර මන්ත්‍රතුමනි, මේ වංශා පිළිබඳව පනත අපි දැක්කදන් පහුගිය දිනවල කෝටි ගණන් කෝටි 100ක් වංශා කරපු කාන්තාවක් පිළිබඳව. හැබැයි මේ අය පිළිබඳව නීතිය හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. අද අසරණ මිනිස්සුන්ගේ මුදල් අරගෙන වංචා කරන මහා විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. තින් ඒ අය සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට අද මේ පනත් ඉදිරිපත් කිරීම පිළිබඳව නැවත නැවත අපි අපේ විජේදාස රාජපක්ෂ ගරු ඇමතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද අපි දන්නවා අද වංචා විතරක් නෙමෙයි මේ රටේ අද උදේම මේ පාර්ලිමේන්තුවේ කතා කරපු හැම කෙනෙකුම කියපු කාරණාවක් තමයි මේ මත්ද්‍රව්‍ය පිළිබඳව තියෙන කාරණාව. දැන් අපි අනුරාධපුර දිස්ත්‍රික්කේ ගත්තාම අනුරාධපුර දිස්ත්‍රික්කේ ඈත කෙළවර තමයි පදවිය. අද පදවියේ මේ කියන හැම මත්ද්‍රව්‍යයක්ම තියෙනවා. මගේ ආසනය ගත්තාම විලච්ඡේ තන්ත්‍රික බලය කියන්නේ අපේ ආසනයේ අවසාන කෙළවර. හැබැයි අද ගහක් ගලක් ගන්න අද මත්ද්‍රව්‍ය තියෙනවා. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය නිසා අද මේ රටේ අපේ තරුණ පරම්පරාව අපේ දරුවන් විශාල ව්‍යසනයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ පනත් තුළින් අපි විශ්වාස කරනවා අධිකරණ ඇමතුමා ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් මේ පනත් සංශෝධනය කරනා වගේම නීති ක්‍රියාත්මක කිරීමේදී මං අපි විශ්වාස කරනවා ගරු ඇමතුමා මේ පිළිබඳව අවධානය යොමු කරලා ඒ අදාළ ආයතනවලට ඒ අදාළ උපදෙස් ලබා දෙන මේවා නීතිය ක්‍රියාත්මක කරයි කියලා. ඒකෝර තමයි මේ පාර්ලිමේන්තුවේ හදන මේ සංශෝධන කරන පනත්වල වටිනාකමක් අගයක් තියෙන. ඒකෝර ගරු ඇමතුමනි. ඒ නිසා ඒ පිළිබඳව අපි ඔබතුමාට නැවත අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි ගරු මූලාසනාරුවට මන්දතුමනි, ඔබතුමා දන්නවා අපිට මේ පාර්ලිමේන්තුවේ කතා කරන කාලේ බොහොම සීමා සහිතයි. ඒ නිසා මේ අද දවසේ මේ මාතෘකාවෙන් බැහැර වුණත් යම් යම් කාරණා කිහිපයක් තියෙනවා කියන්නේ. ගරු ඇමතුමාට ස්තුති කරන ගමන් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන එක කාරණාවක් තමයි මගේ දිස්ත්‍රික්කයට ආවේනිකු ප්‍රශ්නයක්. ඒ තමයි ගරු මන්ත්‍රීතුමනි, අද මංගාව තියෙනවා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2021 සහ 2022 ඉදිරිපත් කර වූ පොහොර බෙදා දීමේ චක්‍රලේඛනය. දැන් අපි දන්නවා මහකන්‍ය ආරම්භ කරලා තියෙනවා. දැන් මහකන්‍ය ආරම්භ කරලා තියෙනවා මේ මහකන්‍යේදී වීගොවියා සඳහා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරපු චක්‍රලේඛනයක් තියෙනවා. මට ඇත්තට මේක කියවන්න ලැජ්ජයි. මොකද අපි දැක්කා අතිගරු ජනාධිපතිතුමා මීට මාස කීපයකට පෙර එතුමගේ කතාවේදී පැහැදිලිව කිව්වා කෘෂිකර්මාන්තය දියුණු කරන්න වීගොවියා ශක්තිමත් කරන්න ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. කෘෂිකර්ම ඇමතුමා හැම වෙලාවෙම කියනවා මේ රටේ වීඑස් වන්න වැඩි කරන්න, ගොවියා ශක්තිමත් කරන්න, බඩිරු ගොවියා ශක්තිමත් කරන්න ඉතාමත් හොඳ වැඩපිළිවෙළක් තියෙනවා කියලා. හැබැයි මේ චක්‍රලේඛනේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා කොහොමද වීගොවියා සඳහා රසායනික පොහොර දෙන්න කියන කාරණාව. දැන් ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, මේක එක තැනක තියෙනවා වියලි සහ අතරමැදි කලාප සඳහා හෙක්ටයාරකට යූරියා කිලෝ 32යි. වියලි සහ අතරමැදි කලාප වාරි මාර්ග සඳහා හෙක්ටයාරකට පොහොර කිලෝ 21යි. තෙත් කලාප සහ අතරමැදි කලාප සඳහා හෙක්ටයාරයකට පොහොර කිලෝ 14යි. තෙත් කලාප සහ වර්ෂා පෝෂිත කලාප සඳහා හෙක්ටයාරයකට කිලෝ 17යි 17 හමාරයි. දැන් මම අහන්න ඕනේ ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි, අක්කර දෙකක ගොවිතැන් කරන වී ගොවියාට කිලෝ 17ක් පොහොර දීලා අපි බලාපොරොත්තු වෙන අස්වැන්න ගන්න පුළුවන්ද? අපි බලාපොරොත්තු වෙන අස්වැන්න ගන්න පුළුවන්ද? අපි ආහාර සුරක්ෂිත ගාථාවේ ගැන නම් අපි කතා කරන්නේ, අපේ රටේ ආහාර දරිද්‍රතාවය ගැන නම් අපි කතා කරන්නේ, අපි හැම වෙලාවෙම බලාපොරොත්තුනේ ගොවියා ශක්තිමත් කරයි කියලා, කෘෂිකර්මාන්තය ශක්තිමත් කරයි කියලා. මම මේ පාර්ලිමේන්තුවේ හැමදාම අහපු ප්‍රශ්නයක් තමයි බඩේරු ගොවියාට මොකද්ද කරන්නේ? හැබැයි අද වෙනකොට බඩිරිංග ගොවියා අද නන්නත්තාර වෙලා. අද මම දැක්ක අද උදේ ඉඳලම අද කෘෂිකර්ම මහත්තුමාගෙන් අහපු හැම ප්‍රශ්නෙකම තිබුණේ බිත්තර වලට මිල කොහොමද සකස් කරන්නේ කියන කාරණාව. බිත්තර වලට මිලක් කොහොමද දෙන්නේ? ගිය මහකන්නේ බඩිරිංග වගාව විනාසයි, ඉස්සල මහකන්නේ බඩිරිංග වගාව විනාසයි, අද වෙනකොට බඩිරිංග ගොවියා නන්නත්තාර වෙලා තියෙනවා. ඇයි ආණ්ඩුව කොයි මොහොතකවත් කිව්වේ නැහැ බඩිරු ගොවියට වී ගොවියට මේ මාස් කන්නේ කොහමද පොහොර ටික දෙන්නේ කියලා? ඉතින් ඒ නිසා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා කෘෂිකර්ම ඇමතුමාගෙනු, ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගෙනු, මේ මාස් කන්නේ විනාශ කරන්න එපා, මේ මහ කන්නේ විනාශ කරන්න එපා, මේ මහ කන්නේ ගොවියා විනාශ කරන්න එපා කියන කාරණාව විශේෂයෙන්ම අපි කියන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, මේ පෙර පාසල් දරුවන්ගේ ආහාර වේල පිළිබඳව මම ඊයේ අධ්‍යාපන ඇමතුමාගෙන් අහුවා ප්‍රශ්නයක් හැටියට. පෙර පාසල් දරුවන්ගේ ආහාර පිළිබඳව මේ මාස දෙකකට ආසන්න කාලයක් පෙර පාසල් දරුවන්ගේ ආහාර වේල නවත්තලා තියෙනවා. මේ දරුවන්ගේ ආහාර වේලට මොකද්ද කරන්නේ? කවද්ද දෙන්නේ? රුපියල් 30ක් වගේ සුළු මුදලකටයි මේ ආහාර වේල දෙන්නේ. අපි දන්නවා 2021 වසරේ අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ප්‍රාථමික අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටපු නිසා පෙර පාසල් කියන එකට
තුමා විනාඩි දෙක කාලයක්
තියෙනවා අවසන් කරනවා ප්‍රාථමික අධ්‍යාපනයේ අමාත්‍යාංශය හදපු නිසා පෙර පාසල් පිළිබඳව එදා හිටපු රාජ්‍ය අමාත්‍යතුමා තාමත් හොඳින් කටයුතු කරා හැබැයි මේ රටේ තියෙනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි පෙර පාසල් මේ රටේ තියෙනවා පෙර පාසල් 22000ක් ඒ වගේම පෙර පාසල් 26000ක් තියෙනවා මුළු ගුරුවරු 22000ක් ඉන්නවා මේ මේ පෙර පාසල් දරුවෝ ලක්ෂ 5කට ආසන්න පෙර පාසල් දරුවන්ගේ අත ආහාර වේල නවත්තලා තියෙනවා අපි හැමදාම කතා කරන මන්ද පෝෂණය පිළිබඳව අපි මන්ද පෝෂණය නිසා අද මේ රට ආසියාවේ මන්ද පෝෂණයෙන් පස්වෙනි ස්ථානයට වැටලා තියෙනවා හැබැයි ලැජ්ජාවට කාරණාව තමයි ආණ්ඩුව අද පෙර පාසල් දරුවගේ ආහාර වේල අද නවත්තලා තියෙනවා ආණ්ඩුව අද කියන්නේ නැහැ පෙර පාසල් දරුවගේ ආහාර වේල කවද්ද දෙන්නේ කියලා විජේදාස රාජපක්ෂ ගරු ඇමතුමාලා ආණ්ඩුවේ ඉඳගෙන මේ වගේ විශිෂ්ට කාර්යභාරයක් කරනකොට හැබැයි ආණ්ඩුව අනිත් පැත්තෙන් ඉඳගෙන පෙර පාසල් දරුවගේ ආහාර වේල නවත්තලා තියෙනවා ඒ නිසා මං කරුණාවෙන් ඉල්ලීමක් කරනවා අධ්‍යාපන ඇමතිතුමනි ඒ වගේම ප්‍රාථමික අධ්‍යාපන ඇමතිතුමියනි කරුණා කරලා මේ පෙර පාසල් දරුවන්ගේ ආහාර වේල නවත්තලා තියෙන එක කරුණා කරලා ඒ ආහාර වේල ලබා දෙන්න මේ දරුවා මන්ද පෝෂණයෙන් වැටෙන්නේ මේ දරුවම අවුරුදු 3 3මාර දරුවන් මේ පෙර පාසලට එන්නේ ඒසා කරුණා කරලා ඒ කාරණාව සිහිපත් කරනවා ඒ නිසා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම අවසාන වශයෙන් කියන්නේ ආණ්ඩුව අඳුරේ අතපත ගන්නවා ආණ්ඩුව අපේ අද විජේදාස රාජපක්ෂ මැතිතුමා වගේ දක්ෂ අමාත්‍යවරු මේ ආණ්ඩුවේ ඉන්නවා ඔවුන්ගේ කාර්යභාරය කරනකොට ආණ්ඩුව අඳුරේ අතපත ගාමින් අද පොහොර ටික නැතුව අද උතුරුමැද පළාත මගේ දිස්ත්‍රික්කයේ අද බඩිරු ගොවියෝ විනාශ වෙලා වී ගොවියෝ ටික විනාශ වෙලා අද පෙර පාසල් දරුවාගේ ආහාර වේලට පවා ආණ්ඩුව ගහලා තියෙනවා ඒ නිසා ඒ පිළිමත ඔසීපත් කරමින් මට මේ අවස්ථාව ලබා දී ඔය පිළිමත ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ වචන සල්පවසන්
කරපොත් ස්තුති මදිතුමා අර්ථදාහ ගෞරව කාදර් මස්තාන අවර්ගල් ஆர்டர் ப்ளீஸ் அதுக்கு முன்னராக கோகில குணவர்தன அவர்கள் சிம்மஸ்
கருவந்த் சுமாரம்பிக்கிறார் கரு நாமராஜ் பஷ்வந்த்
கரு முரசன மந்திரி துமியனி அத අපේ තමින්ද විජේසිංහ මන්ත්‍රීතුමා මගේ නම සඳහන් කරලා තිනවා මීට පෙර මම සභාව හිටපු නැති අවස්ථාවේ එතුමා සඳහන් කරලා තියෙන්නේ කොළඹ මුදල් එකතු කරා කියපු කාන්තාවක් පොලිසියෙන් නිදහස් කරවන්න හෝ ඇය හා සම්බන්ධ තවත් වෙනත් පුද්ගලයෙක් පොලිසියෙන් නිදහස් කරවන්න මම කතා කරා කියන කාරණය එය සම්පූර්ණ සාවද්‍යයක් ඒ වගේම මම හිතන්නේ මේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා එවැනි ප්‍රකාශ කිරීම වැරදි ඒ වගේම තමයි එතුමා නම් පැමිණිල්ලක් දැම්මලු මම පැමිණිල්ලක් දැම්මේ නැල්ලු. ඉතින් මට සම්බන්ධයක් නැති හින්දා ගරු මන්ත්‍රීතුමිය මට පැමිණිල්ලක් දාන්න අවස්ථාවක් නැහැ. සම්බන්ධයක් තියන අයට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න පුළුවන් ඒ අයකට සම්බන්ධ නැහැ කියලා. ඒ හින්දා එතුමා අභියෝග කරලා තිනවා පුළුවන් නම් ඇවිල්ලා මේක ප්‍රකාශයක් කරන්න කියලා. ඉතින් මම පැහැදිලිව කියනවා මේ ගණදෙනුවට හෝ ඇය එක්ක හෝ ඒ ගණදෙනුව එක්ක කිසිම අපේ හෝ අපේ පවුල කෙනෙක්ගේ සම්බන්ධයක් නැහැ. ඒ වගේම තමයි තමින්ද විජේසිංහ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ ගරු මුලාසන මන්ත්‍රීතුමනි සඳහන් කළ යුත්තේ මේ නාම රාජපක්ෂ කෝල්ලයක් දුන්නා නැද්ද කියන එක නෙවෙයි. එයාට සල්ලි දීපු දේශපාලඥයෝ සල්ලි හම්බ කරේ කොහොමද කියලා. මොකද එතුමල්ලා සාමාන්‍යයෙන් මේ මුදල් විසුන්දි කිරීම ගැන කතා කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන එතුමල්ලා ඒව ගැන කතා කරයි කියලා. ඉතින් මේ පිළිබඳව මම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවටත් පැමිණිල්ලක් දාන බලාපොරොත්තු වෙනවා කියන එක සඳහන් කරන්න.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே கௌரவ நீதி சிறைச்சாலைகள் அலுவலர்கள் மற்றும் அரசியலமைப்பு மறுசீரமைப்பு அமைச்சர் அவர்களால் கொண்டு வரப்பட்டுள்ள இந்த நொத்தாரிசு அட்டோனி தத்துவம் ஆவணங்களை பதிவு செய்தல் விருப்பாவணங்கள் மோசடிகளை தடுத்தல் திருத்த சட்டம் மூலம் உண்மையிலேயே ஒரு பொருத்தமான நேரத்தில் அவர்கள் கொண்டு வந்திருக்கின்றார்கள் உண்மையில் அதற்கு நான் அவர்களுக்கு முதல்ல நன்றிகளை தெரிவித்துக் கொண்டு இன்று எமது நாட்டில் ஏற்பட்டிருக்கின்ற இந்த இவ்வாறான ஒரு பாரிய நிலைமைக்கு காரணமே சரியாக, அதாவது சட்டங்கள் இங்கே இயற்றப்பட்டாலும் அதற்குரிய நீதிமன்றங்களுடைய தீர்ப்புகளும் ஏனைய நடவடிக்கைகளும் ஒரு பாரிய ஒரு வித்தியாசமாக காணப்படுகின்றது. அதை நாக்கினேன் எதிர்காலத்தில் கௌரவ அமைச்சர் அவர்கள் அதற்குரிய அந்த சட்டங்களை திருத்துவதோடு அந்த அதுகளை நடைமுறைப்படுத்துவதில் மிகவும் அக்கறையாக கவனம் செலுத்த வேண்டும் என்பதுதான் எமது வேண்டுகோள். குறிப்பாக சொல்வதென்றால், எமது பகுதியில் ஒரு வறுமை கோட்டில் உள்ள ஒரு 10 வறுமை கோட்டில் உள்ளவர்களுக்கு ஒரு 10 பேச்சஸ் காணி எடுப்பதில் பாரிய பிரச்சனை. அந்த காணி எடுக்கிறென்றால் அங்கு அது ஃபாரஸ்டுக்குரியது, அது வைல்ட் லைஃபுக்குரியது, அதில் இந்த பிரச்சனைகள் அந்த பிரச்சனை என்று சொல்கின்றார்கள். ஆனால் அதிக செல்வாக்குள்ளவர்களும் வசதி படைத்தவர்களும் துப்புரவு செய்து கொண்டு இருக்கின்றார்கள். அது சம்பந்தமாக நாங்கள் நடவடிக்கைகள் எடுப்பதற்கு நாங்களும் ஆளுதரப்பில் இருந்தாலும் அந்த நடவடிக்கைகள் எடுப்பதில் கூட எங்களுக்கு பாரிய பிரச்சனைகள். ஏனென்றால் அங்கு அவர்களுக்குரிய செல்வாக்குகளும் அவர்கள் செலுத்துகின்ற எந்த வகையான நாங்கள் செலவுகளை மக்களுக்கு வழங்குவதற்காக சில ஃபாரஸ்டில் இருந்தோட குறிப்பாக சொல்வதென்றால் ரிலீஸ் பண்ணி மக்களுக்கு கொடுப்பதற்குரிய நடவடிக்கைகளை நாங்கள் மேற்கொள்ளும் பொழுது அதில் பாரிய சிக்கல்களும் காலதாமதங்களும் இழுத்தடிப்பும் நடக்கின்றது. ஆனால் அந்த மற்றவர்களுக்கு அவ்வாறான நிலைமைகள், அந்த நான் கூறியது போல செல்வாக்கான வசதி படைத்தவர்களுக்கு அவ்வாறான நிலைமைகள் இல்லை. அதால் அது சம்பந்தமாகவும் எதிர்காலங்களில் சரியான நாங்கள் ஒரு வழிமுறையை கையாள வேண்டும். இல்லை என்று சொன்னால் மக்கள் அதற்காகவும் கிளந்தெழக்கூடிய நிலைமைகள், அந்த அவ்வாறான நிலைமைகள் தான் இன்று மக்கள் கிளந்தெழக்கூடிய ஒரு நிலைமையை ஏற்படுத்தியது. எனவே அந்த விடயங்களையும் நாங்கள் கட்டாயம் குறிப்பாக சொல்றதுனால் இந்த காணி சட்டத்திட்டங்களில் பாரிய திருத்தங்கள் கொண்டு வர வேண்டிய நிலைமைகளும் நாங்கள் இந்த அடிப்படைகளில் இந்த குறிப்பிட்ட இந்த ஆட்சியில் வந்து பல திருத்தங்கள் கொண்டு வரப்பட்டிருக்கின்றன. அதுபோல மக்களுக்கு இலகுபடுத்தக்கூடிய திருத்தங்களை நாங்கள் கொண்டு வர வேண்டும் என்று இங்கு இந்த சந்தர்ப்பத்தில் கேட்டுக்கொள்வதோடு தலைமை தங்கம் உறுப்பினர்களையும் இந்த குறிப்பாக நாங்கள் எடுத்துக்கொண்டால் இந்த போதை வஸ்து இன்று எங்குமே அந்த குடும்பத்தில், அதாவது மிகவும் எனது மாவட்டத்தில் வந்து மிகவும் பின்தங்கிய பிரதேசங்களில் கூட இன்னைக்கு இந்த போதை வஸ்து பாவனை வந்துவிட்டது. அங்கு மக்கள் சந்திப்புக்கும் அங்கு நாங்கள் செல்லும் பொழுது பெற்றோரே கூறுகின்றார்கள், எனது பிள்ளை இந்த ஐஸ் பாவனையில் இருக்கின்றது, இவரை எப்படியாவது அதாவது சீர்திருத்தம் செய்வதற்குரிய ஏற்பாடுகளை போலீஸில் சொல்லி இவருக்குரிய சீர்திருத்த நிலையங்களுக்கு அனுப்புமாறு கூறுகின்றார்கள். அவ்வாறான அங்கு நினைக்கிறேன் 3 நேர உணவு உட்கொள்ளக்கூடிய நிலைமைகள் அந்த கிராமத்தில் உள்ள 50% மக்களுக்கு இல்லை. ஆனால் இவ்வாறான போதை வஸ்து அங்கு வந்திருக்கின்றது. அது நான் இதில் குறிப்பாக கூறுவதென்றால் கடற்கரை பகுதிகளில் கூடுதலாக எமது நாடை பொறுத்தளவுக்கு சுற்றி வர கடற்கரை சூழ்ந்திருக்கின்றது. அங்கு கூடுதலாக போதை வஸ்துகள் ஏனைய பகுதிகளிலிருந்து வருவதற்குரிய வாய்ப்புகள் இருக்கின்றது. அதால் அதை தடுப்பதற்குரிய சரியான திட்டங்களை வகுத்து அதை தடுப்பதற்குரிய ஏற்பாடுகளை செய்ய வேண்டும். நான் பெரியவர்கள் இந்த இதில் உள்ள வியாபாரிகளோ அல்லது பெரிய நாங்கள் அந்த முதலைகளோ அவர்கள் பிடிபட்டால் ஏதோ ஒரு சந்தர்ப்பத்தில் மக்கள் கூறுகின்றார்கள், பெரிய இத்தனை கிலோவில் பிடிபட்டார், இவ்வளோ பெருமதியில் பிடிபட்டிருக்கின்றார், ஆனால் குறிப்பிட்ட காலத்தில் அவர் வெளியே நிற்கின்றார். இது என்ன மாதிரி, இது எந்த வகைகளில் நாங்கள் இதை, ஏனென்றால் அங்கே பிடிக்கையிலையும் இது சம்பந்தமான பாதுகாப்பு தரப்பினர் தான் பிடிச்சிருப்பார்கள், வழக்கு போடலையும் அவர்கள் தான் செய்திருப்பார்கள். இருந்தாலும் அவர்களுடைய அந்த அந்த ஆரம், அதாவது விற்பனையாளர்கள், இறக்குமதியாளர்கள், விற்பனையாளர்கள்ட்ட நாங்கள் கையை வைக்கணும். அது வைக்கக்கூடிய இந்த நாங்கள் இந்த நாட்டில் இவ்வளோ இந்த யுத்தத்தை கூறுவதென்றால் யுத்தத்தை முடிக்கப்பட்ட எமது உளவு பிரிவுகள் இருக்கின்றது. இந்த போதை வஸ்து கொண்டு போவர்களை அந்த உளவு பிரிவினரால் அடையாளம் காண முடியாதென்றால் இது இங்கே நாங்கள் என்ன கூறுவது? அதனால் இது எந்த இடத்துல இது சம்பந்தமாக விசேடமாக நாங்கள் அன்று அந்த இந்த நாட்டுடைய நிலைமைகளை நாங்கள் ஒழுங்காக கொண்டு வருவதென்றால் கட்டாயம் இதிலிருந்து விடுதலை வழங்க வேண்டும் எமது இளைஞர்களுக்கு. அந்த அடிப்படைகளில் இதை இதுக்காக விசேட ஒரு ஒரு ஒழுங்குமுறையை செய்து நாக்கின்றேன். அதை அவசரமாக செய்ய வேண்டிய நிலைமை இருக்கின்றது. என்னென்னால் பாடசாலைக்கு செல்ல முடியவில்லை, பாடசாலைகளுக்கு ஒரு நிகழ்ச்சிக்கு சென்றாலும் அங்கும் ஆசிரியர்களிலிருந்து பெற்றோர்களால் எங்களுக்கு கூறப்படுறது இந்த போத வசதி விஷயங்கள். இது சம்பந்தமாக நாங்கள் பாதுகாப்பு தரப்புடன் அடிக்கொருக்காக கழித்தாலும் சட்ட நடவடிக்கை எடுக்கிறேன் சொல்கிறார்கள். ஆனால் அதை குறைந்த பாடு இல்லை, அதற்கு ஏதாவது ஒரு வகை இல்லை. நினைக்கிற இதில் எங்களோட இன்டெலிஜென்ஸில் சரியாக நாங்கள் பயன்படுத்தும் பொழுது இதை அடியோடு இல்லாமாக்கலாம். அடியோடு இல்லாமாக்கள் கூடிய சந்தர்ப்பம் எங்களுக்கு இருக்கின்றது. ஆனால் அந்த நடைமுறைகள் இங்கு அது ஏன் அதை எங்களுக்கு செய்ய முடியும் என்பதை அறிந்து நாக்கிட்டேன். அதற்குரிய அதிகாரிகளுக்கு மாதாந்தம் அவர்களுடைய அவர்களுக்கு சம்பந்தமான சம்பந்தமாக ப்ரோக்ரஸ் எடுத்து என்ன நடந்திருக்குது எப்படி என்னங்கிற தகவல்களை நாங்கள் அறிந்து இதற்குரிய நடவடிக்கைகளை எதிர்காலத்தில் மேற்கொள்ளுமாறு நாங்கள் உரிய அமைச்சரவர்களிடம் நாங்கள் கேட்கிறதோட இவ்வாறான இதுபோல நாங்கள் சொல்லலாம். சிறைச்சாலைகளை எடுத்துக்கொண்டால் சிறைச்சாலைக்கு ஒருவர் தண்டனை பெற்று போகும் பொழுது போறதை விட திரும்பி வரும் பொழுது அவர் இன்னும் அதற்கு அடிமையோ அல்லது அந்த வியாபாரத்தை செய்யக்கூடியவராக மாறி வருகிறார். அவ்வாறான நிலைமைகள் எவ்வாறு இருக்கின்றது என்ற அடிப்படைகளை நீங்கள் இனங்கண்டு அந்த அங்கு உள்ள அதிகாரிகளை ஒழுக்கமானவர்களும் ஒழுக்க சீலர்களாகவும் நாங்கள் உருவாக்கி அவர்களை ஒரு நல்லவர்களாக வெளியே கொண்டு வரக்கூடிய ஒரு சில மாற்றங்கள் எங்களை செய்ய வேண்டிய ஒரு நிலைமை காணப்படுகின்றது என்ற அடிப்படைகளில் எதிர்காலங்களில் இந்த செயல் திட்டங்களை செய்வதற்கு சம்பூர்ணமாக ஒரு ஒழுங்கான ஒரு திட்டங்களை வகுத்து செயல்பட வேண்டும் என்று இந்த இடத்தில் கேட்டுக்கொண்டு உண்மையிலே இந்த விவாதத்தில் எனக்கும் சந்தர்ப்பம் தந்தமைக்கு நன்றிகளை கூறி நிறைவு செய்கின்றேன்.
මුලාසනීගර සභාපතිතුමනි අපි අතිශයම සතුටු වෙනවා අදවසේ අධිකරණ ශේෂ්‍රයේත් එවගේම යුත්තිය පස දෙලුණ ආයතනවලත් නිලධාරීන් විද්වතුන් ඒවගේම පොදු මහජනතාව විවිධ පීඩාවන් වලින් විඳිතියම් බවට පත්වෙච්ච බොහෝ දෙනෙක් අධිකරණ ශේෂ්‍රයේත් අපේ ආඥා පනත්වලත් ප්‍රසංස්කරණ රාශියක් නීතිමය කටයුතුවල යාවත්කාලීන වීම පිළිබඳ අවශ්‍යතාවයන් දීර්ඝ කාලයක් තුළ ඇතිවෙච්ච සාකච්ඡා කිරීමක ප්‍රතිඵලයක් අද දවසේ එළි දැක්වෙන්නේ. විශේෂයෙන්ම අද දින සාකච්ඡාව ලක් කරන සමහර ආඥාපනත් සියවස් ගන්නකටත් වඩා පරණයි. අපේ දණ්ඩ දාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එන්ටත් පෙර තමයි අපේ ව්‍යවස්ථාදායක සභාවන්වල එවකට ඒ වගේම විශේෂයෙන්ම අපේ ආණ්ඩුක්‍රමයට පෙර යටත්විත කාල පරිච්ඡේදයේ තමයි මුල් පනත් කෙටුම්පත් ඇති වුණේ. ඒ වගේම මේ බොහෝ ඒවා ඉංග්‍රීසි ආඥාපනත්වල කාබන් පිටපත් එහෙම නැත්නම් ඉන්දියාවේ පැවති පළත් ආඥාපනත්වල අනුසාරී කරගෙන ඇති කරපු පනත් කෙටුම්පත්. අපි දන්නවා අද දවසේ සංශෝධනයේ ලක් කරන සංශෝධන රාශියක් සිද්ධ වෙලා තියෙනවා. මේවා එක එක කාල පරිච්ඡේදේ වංචා වැළැක්වීමේ ආඥාපනත මුල්වරට 1840 තමයි ස්ථාපනය වුණේ. ඇතිලා තියෙන ප්‍රසංස්කරණ සහ සංශෝධන ප්‍රමාණය වර්තමානයේට ගැලපෙනවද කියන බරපතල ප්‍රශ්නයකට අපි ලක් කළා තියෙනවා. ඒ වගේම නොතාරිස් ආඥාපන්ත 1907 අංක 1 පන්ත තමයි මේ සංශෝධනය වෙන්නේ. 1907 සියවසකටත් වඩා පැරණි පනතක් තමයි අපි මේ සංශෝධන රැගෙන එන්නේ. ඒ වගේම 1927 තමයි ලේකම් ලියාපදිංචි කිරීමේ ආඥාපන්තේ මුල් පනත වෙන්නේ. 1884 වඩා කාල පරිච්ඡේදය දිව වෙනවා අන්තිම කැමැති ආඥා පනතට. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා වර්තමාන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහත්මයාටත්, ඒ වගේම වර්තමාන විදේශ කටයුතු ඇමති අලි සබ්‍රි හිටපු අධිකරණ අමාත්‍යතුමාටත් මේ ආඥා පනත මූලික කරගෙන සිදු වෙලා තියෙන ප්‍රතිසංස්කරණ සහ සංශෝධන මේ ගෞරව සභාවට ඉදිරිපත් කිරීම අපේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් සිදු කරන සුවිශේෂ කාර්යයක්. අපි දන්නවා ලේඛනයක් ලියාපදිංචි කරද්දී වංචා වැළැක්වීම සඳහා ඒ වගේම යම් නිශ්චල දේපලක් ඉදමක ගනුදෙනු මේ සම්බන්ධයෙන් අපේ රටේ නීතියේ පවතින බරපතල රිංගා යාමේ අවස්ථා මේ සිදුවෙන මේ සංශෝධන මගින් සිදු කරන්නේ විශේෂයෙන්ම ඉඩම් ගනුදෙනු සම්බන්ධයෙනුත් ඉඩම් හා නිශ්චල දේපල සම්බන්ධ ගනුදෙනු සම්බන්ධයෙන් වර්තමාන කාල පරිච්ඡේදය තුල බහුලෝ පැවරලා තියෙන වංචා අවම කරගන්න වළක්වන්න තමයි මේ සංශෝධන රාශිය ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අද අපේ රටේ ජනතාව වැඩ කරලා මහන්සි වෙලා මුදල් ලිපීම වෙනුවට පහසුවෙන් මුදල් සෙවීමේ ක්‍රම මත කටයුතු කරන බව පේනවා. ඒ නිසා තමයි මේ ප්‍රතිඵලයක් වශයෙන් මේ ගරු සභාවේ කීප විටක් නම් සඳහන් වුණා. අද අපේ මාධ්‍ය වලින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා කෝටි ප්‍රකෝටි ප්‍රමාණයෙන් කෝටි 700-800ක මුදල් වංචා කරපු සමහර තනත්තියන් පිළිබඳව. පළමුව අපිට ප්‍රශ්නයක් තියෙනවා, මේසා සුවිශාල මුදල් ප්‍රමාණය වංචා කරන්න නම් ඒවට ගොදුරු වෙන තැනත් එවැනි මුදල් ප්‍රමාණය කොහොමද හොයලාගෙන තියෙන්නේ, කොහොමද හම්බ කරලා තියෙන්නේ? දැන් මේවා අද බරපතල හෙළි නොවන වංචනික ක්‍රියා රාශියක් එක පැත්තකින් රට තුළ ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මෙහිදී ඉතාම ඕනකමින් මතක් කරන්න ඕනේ මේ සංශෝධන හා සම්බන්ධවම අපි දන්නවා අපේ රටේ සමාජ ජාලා වෙබ් අඩවි සහ අනිකුත් සමාජ මාධ්‍ය ක්‍රියාදාමයන් පිළිබඳ නියාමනයක් ඇත්තේ නැහැ. එසා බොහෝ වෙලාවට දේශපාලනඥයෙක් හෝ වේවා ජනප්‍රිය තැනැත්තෙක් හෝ වේවා එම තැනැත්තෙක්ගේ ඡායාරූපයක් ඕනම තැනකදී ලබා ගන්නවා. ඉන්පසු එම ඡායාරූපේ උපයෝගී කරගෙන බොහෝ විට සමාජ ජාලා වෙබ් අඩවි හරහා අද වන විට විවිධ අපහාසාත්මක ක්‍රියාදාමයන් සිද්ධ වෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පහසේ මුදල් හම්බ කිරීම, ඒ වගේම විවිධ වංචනික ක්‍රියාවන් විශේෂයෙන්ම නිශ්චල දේපළ බැහැර කිරීමේදී ලේකම් ලියාපදිංචි කිරීමත් වංචා වැළැක්වීමේ ආඥාපන්තය සඳහන් කරලා තියෙන වළංගු සාධනීය පත්‍ර නොමැතිව සිදු කරන ගනුදෙනු සම්බන්ධයෙන් සිදුවන අපරාධ වළක්වා ගන්න, වංචනික ක්‍රියා වළක්වා ගන්න මේ සංශෝධන හේතු වෙනවා කියලා. ඒ වගේම අපේ අධිකරණ ශ්‍රේෂ්ඨයේ අද මුහුණ දෙන බරපතල ප්‍රශ්නයක් තමයි ගරු සභාපතිතුමියනි, නඩු කල්යාම අවුරුදු 20-30 තමුන්ගේ මුළු ජීවිත කාල පරිච්ඡේදයේ තමුන්ගේ දේපලක් උගසක් ඉඩමක් එහෙම නැත්නම් නිශ්චල දේපල සම්බන්ධයෙන් ආරවුලට මැදිහත් වෙලා මුළු ජීවිත කාලයේම අධිකරණ කටයුතු වල නියැලෙන්න සමහර කටයුතු තැනත්තන්ට සිද්ධ වෙනවා. වින්දිතයන් ඉතා අසරණ භාවයට පත් වෙනවා. ඉතින් බොහෝ වෙලාවට අපරාධ නඩුවල විත්තිකාරයන්ට නඩු කල්යාමේ වාසිය ලැබෙනවා. ඒ වගේම සිවිල් නඩුවල ඉඩම් සම්බන්ධ සාමේ වංචා සම්බන්ධ නඩුවලදී වින්දිතයන් තව තවත් බරපතල අපහසුතාවයට පත් වෙනවා මෙවැනි නඩු කල්යාම තුල. ඒ නිසා මේ යතෝක්ත සංශෝධන මගින් නඩු පමාවීම වැළැක්වීම සඳහා දරන උත්සාහය පිළිබඳව අපි අතිශයින්ම අගය කරනවා. ඒ වගේම ඒ සඳහා අපේ කැමැත්ත පළ කරනවා. ඒ වගේම අපේ රටේ අද පවතින ප්‍රශ්නයක් වෙන්නේ අපේ රටේ නීතිය පිළිබඳව මේ රටේ ජනතාව තුළ බරපතල නොදනුවත්කමක් පවතිනවා. නොදනුවත්කම මත සිදු කරන වැරදි නීතිය ඉදිරියේදී සමාවට හේතුවක් නොවුණත් අද වංචාව සිදුව කවර කාල පරිච්ඡේදයක් තුළ නඩු කටයුතු සඳහා ඉදිරිපත් විය යුතුද? එහෙම නැත්නම් අදාළ අධිකරණ බලපදේශය කවරක්ද? ඊළඟට යම් ගනුදෙනුවක් සිද්ධ වුණා නම් ඒ සම්බන්ධව ඉදිරිපත් කරන ලිඛිත ලියවිලි කවරේද? මේවා පිළිබඳ නිශ්චිත අවබෝධයක් අපේ රටේ සාමාන්‍ය ජනතාවට නැහැ. ඒ නිසා ඔවුන් දවසින් දවස විවිධ වංචනිකයින්ට ලක් වෙනවා. ඒ නිසා මුදල් ලබා ගැනීමේ ශේෂ්ත්‍රය ඔබතුමිය දන්නවා. අද විවිධ නම් වලින් හඳුන්වන තැනැත්තෝ විවිධ ව්‍යාජ මූල්‍ය ආයතන, විවිධ මූල්‍ය සහ ඉඩම් ගනුදෙනු, නිශ්චල දේපළ ගනුදෙනු, චංචල දේපළ ගනුදෙනු, ඒ වගේම විවිධ ඇටෝනි බලපත්‍ර මත, ඊළඟට ව්‍යාජ සාධන පත්‍ර, හොරොප්පු පිළියෙල කිරීම අද අධිකරණ ශේෂ්ත්‍රයේ නියැලෙන වෘත්තීයමේ තනත්තන්ගෙන් පවා සිදුවීම මහා බරපතල කණගාටුවක්. විශේෂයෙන්ම නඩු ඒවා ඔප්පු කිරීම සඳහා දරන කාල පරිච්ඡේදය සහ මේ අනපනත්වල තියෙන දුර්වලතා නිසා තමයි මෙවැනි වංචා සහගත සිද්ධීම් තව තවත් වැඩිපුර මේ රට තුළ ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඒවා වැළැක්වීම සඳහා අපේ පාර්ලිමේන්තුව විදියට, නීති සම්පාදකයෝ විදියට, ප්‍රතිපත්ති සම්පාදකයෝ විදියට අද දවසේ මේ ගෙන යන ක්‍රියාමාර්ගයේ පිළිබඳව අපි අතිශයින්ම අගය කරනවා. ඒ වගේම අධිකරණ ශේෂ්ඨයට අදාළ නීති ශේෂ්ඨයට අදාළ කාරණයන් නිසා අවසාන වශයෙන් මම මතක් කරනවා ඉතාම ප්‍රායෝගික දුෂ්කරතාවයක් පිළිබඳ අපේ රටේ ජනයා මුහුණ දෙන ඔබ තමුන් ගරු මෙතනියනි ඔබතුමිය දන්නවා අපේ රටේ නීති අධ්‍යාපන ශේෂ්ඨයේ නීති විද්‍යාලයේ මේ වන විට නීති විභාග ඉංග්‍රීසි මාධ්‍යයට පමණක් සීමා කරලා තියෙනවා. නිසා අධ්‍යාපනයේ නීති අධ්‍යාපනයේ ඉංග්‍රීසි මාධ්‍යයට සීමා කිරීම නෙමෙයි මගේ ගැටලුව. විභාගල වීමේ විභාගයට මුහුණ දීම ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකරන්න ඇති කරලා තියෙන නීතිමය කාරණය. විශේෂයෙන්ම මේ පිළිබඳව මේ අධ්‍යයන ශේෂ්ත්‍රයේ ප්‍රධානත්වය දරන්නේ අග්‍රමිෂකාර්තුමා නීති විද්‍යාලයේ විදුහල්පතිතුමා. එයට අපි මතක් කරනවා නීති අධ්‍යාපනය සඳහා එකම මාර්ගයේ නීති විද්‍යාලයේ පමණක් නෙමෙයි. ඈත ගම්වල දුෂ්කර ප්‍රදේශවල ලංකාවේ විශිෂ්ටතම ප්‍රතිඵල ලබා ගන්න තැනත්ත තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට තේරෙන්නේ. එහිදී ඉංග්‍රීසි භාෂාව සී සමර්ථයක් පැවතීම අනිවාර්යයි. නීති අධ්‍යයන ශේෂ්ඨයට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති උපාධිය හදාරන්න. ඒ නීති උපාධිය හදාරන්න එන්නේ බොහෝ වෙලාවට ගම්වල අහිංසක ශිෂ්‍ය ශිෂ්‍යාව. ඒ අය අධ්‍යාපනය ලබන්නේ සිංහල ඉංග්‍රීසි භාෂාවන් මිශ්‍ර වෙලා. නමුත් විභාගෙට ලියන්නේ නීති පීඨයේදී විභාග ලියන්නේ සිංහල මාධ්‍යයෙන්. හැබැයි නීති විද්‍යාලට ගිය ගාම ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාග ලියන්න ඕනේ කියලා කියනවා. ඒ නිසා මේ නීති අධ්‍යාපනයේ නීති විද්‍යාලයේ සීමා සහිත වරප්‍රසාදලත් කොටසකට පමණක් සීමා කරන්න දරන උත්සාහයක්. ඒ නිසා ඉතාම බරපතල කනගාටුදායක කාරණයක්
ලෙස ප්‍රේස් ගරු කතානායකතුමා මොනසෙන් පැවෙනවා.
ගරු කතානායකතුමනි, ඒ නිසා අපි සඳහන් කරමින් සිටින්නේ ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ නීති අධ්‍යාපනය ඉංග්‍රීසි සිංහල දෙමළ ඕනෑම් භාෂාවකින් සිදුවිය හැකි ඉංග්‍රීසි භාෂාවෙන් සිදුවීම කරුණක් නෙමෙයි. නමුත් සිංහල සහ ද්‍රවිඩ මාධ්‍යයන්ගෙන් විභාගල වීම සඳහා අවශ්‍ය හැකියාව නීති විද්‍යාලයේ අවසන් විභාගයේ සහ විභාගවලදී අවස්ථාව සැලසිය යුතුයි. හේතුව කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධාරීන් සිංහල මාධ්‍යයෙන් තමයි විභාගෙල් ලියන්නේ, වගේම ද්‍රවිඩ මාධ්‍යයෙන් විභාගෙල් ලියන්නේ. එසා උන්ගේ ස්වභාෂාවෙන් විභාග ලීමේ අයිතිය සහ වරප්‍රසාදය ලබා දෙන්න ඕන කියන කරුණ මතක් කරමින් විශේෂයෙන්ම අපේ රටේ යල්පැලගිය ආඥාපනත් රාශියක් අලුත් සංශෝධන ඉදිරිපත් කළා. වංචා වැළැක්වීම සඳහා විශේෂයෙන්ම නිශ්චල දේපළ ඉඩම් ගණුදෙනු සම්බන්ධයේ නීතිය ප්‍රකෘති කිරීම සඳහා දරන ලද උත්සාහයට ඒ සම්බන්ධිත සියලු දෙනාම ගරු අධිකරණ ඇමැතිතුමා ප්‍රදාන සියලු දෙනාටම අපේ ආදරයේ ගෞරවයේ ස්තුතිය පිරිනමනිය නේනවා. බොහොම ස්තුතියි.
මහින්දානන්ද අලුත්ගමගේ මෙතුමා.
ගරු කතානායකතුමනි, අධිකරණ අමාත්‍යතුමා විසින් අද දිනේ 50 කීපයක් ඉදිරිපත් කරන මේ අවස්ථාව විශේෂයෙන් මම මේක අවස්ථාවක් කරගන්නවා වත්මන් අධිකරණ අමාත්‍යතුමා වගේම හිටපු අධිකරණ අමාත්‍යතුමා ගරු අලිශබ්‍රි ඇමතිතුමා එතුමා අධිකරණ අමාත්‍ය ධූරයට පත්වෙච්ච කාලේ මේ අධිකරණ ශ්‍රේෂ්ඨයේ ඉතාම වැදගත් අනපනත් ගණනාවක් මම හිතන්නේ මෙරට පහළ වෙච්ච අධිකරණ ඇමතිවරු අතරින් කෙටි කාලයක් තුළ වැඩිම අනපනත් ප්‍රමාණයක් අධ්‍යයනය කරලා සංශෝධනය කරලා ඉදිරිපත් කරන්න කටයුතු කිරීම පිළිබඳ මුලින්ම අලිශබ්‍රි අමාත්‍යතුමාට අපේ ස්තුතිය පිරිනමන්න ඕනේ. ඒ වගේම වත්මන් අධිකරණ ඇමතිතුමා ඒ වැඩපිළිවෙලේ ආකාරයෙන්ම සාර්ථක කරගැනීමෙන් ඒ වැඩපිළිවෙල ඉදිරියටත් ගෙන යමින් මේ අනපනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒ වගේම විශේෂයෙන් 22 වස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනීම සඳහා වත්මන් ඇමතිතුමා විශාල උත්සාහයක යෙදෙනවා. එතුමා විශාල උනන්දුවක් දක්වනවා. ඒ පිළිබඳව එතුමා කෙටි කාලයක් තුළ දීර්ඝ අධ්‍යයනයක් කරලා මම හිතන්නේ ඒකේ ප්‍රතිඵලය එතුමා හට ලබනවා. ඒ පිළිබඳවත් ගරු අමාත්‍යතුමාට අපගේ ස්තුතිය පිරිනමනවා. ගරු කතානායකතුමනි, අධිකරණ අමාත්‍යංශයේ පිළිබඳ මේ විවාදය කරන වෙලාවේ මම අවධානය යොමු කරනවා ගරු අමාත්‍යතුමාගේ අද රටේ මේ තරුණ පරම්පරාව මෝන දීලා තියෙන මේ ඉතාම බරපතල ප්‍රශ්නේ. ඒ තමයි මේ මත්කුඩු සහ අයිස් සහ පෙති මේ වර්ග තුන මේ වෙනකොට ඉතාම දරුණු ලෙස තරුණ සමාජය ආක්‍රමණය කරමින් යනවා. ඉතින් ඒ නිසා මේ වෙනකොට මේ මත්කුඩු පාලනය සඳහා පහුගිය කාලේ අපි දැක්කා මේ මත්කුඩු පාලනයට විශාල ලෙස මේක ව්‍යාප්ත වෙලා දරුවන් පාසල් වලට ඇබ්බැහි වෙලා තිබ්බා. මට මතකයි 2015 ඉඳලා 2019 වෙනකන් පොලිසිය විසින් මත්කුඩු කිලෝ 2748ක් අත්අඩංගුවරගෙන තිබ්බා අවුරුදු 4ක් ඇතුළත. ඒ වගේම 2019 කෝටාපේ රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙලා අවුරුද්දක් ඇතුළත 2800ක්. ඒ කියන්නේ අවුරුදු 5ක අත්අඩංගුවට ගත්තා හා සමාන කුඩු ප්‍රමාණයක් එක වසරක අත්අඩංගුවට අරගෙන තිබුණා. මොකද ඒ කාලය තුල දරුවත් දැවන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරා මේ මත්කුඩු පාලනය සඳහා. ඉතින් ඒ නිසා මේ මත්කුඩු ජාවාරම සඳහා මේ රටේ ප්‍රබල ව්‍යාපාරිකයන් සමහර දේශපාලඥයන් විවිධ පුද්ගලයන්ට චෝදනා එල්ලවීම පවතිනවා. මේක හරියට ක්‍රියාත්මක නොවීම නිසා අද සමාජය තුළ ඉතාම බරපතල තත්ත්වයක් උද්ගත වෙලා කරු කතානායකතුමනි. මේ වෙනකොට පාසල් දරුවෝ ඉතාම ශීඝ්‍රයෙන් මේ මත්කුඩු අපැහි වීමට පුරුදු වෙලා තියෙනවා. අද වෙනකොට මේ පාසල් වල පමණක් නෙවෙයි අද රජයේ ආයතන වලන රාජ්‍ය සේවක විශේෂයෙන්ම පළාත් පාලන ආයතන වල සේවකයෝ මේ මත්කුඩු වලට පුරුදු වෙලා තියෙනවා. අද කුඩු සහ අයිස් මේ අයිස් කියන මත්ද්‍රව්‍ය දිගින් දිගටම අද පාසල් ශිෂ්‍යෝ පාවිච්චි කරන්න පුරුදු වෙලා. දැන් මේවා නැති තැන අලුත් දෙයක් හොයාගෙන දෙනවා කරු කතානායකතුමනි. මේ ෆාමසි වල තියෙන පෙති જાතියක් මේ පෙති අරගෙන උණු කරලා ඉන්ජෙක් කරගන්නවා තරුණයෝ තමන්ගේ සිරුරට. ඒ නිසා මේක ඉතාම නරක තැනකට අදපත් වෙලා තියෙනවා. මං කරු හැමතුමාගේ අවධානය යොමු කරන්නේ මේ මත්කුඩු භාවිතයේදී. මේ මත්කුඩු පිළිබඳ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී අද පවතින නීති අනුව මත්කුඩු කිලෝ 5කට වැඩිය සමගති බිල අත්අඩංගුවට ගත්තොත් පමණයි මහා අධිකරණයෙන් අපගන්න. කිලෝ 5ට අඩු සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කරාම අපදීලා මහේස්ත්‍රාත්තුමන්ලා විසින් නිදහස් කරනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. පනතේ මම විශ්වාස කරනවා එදා නීතිපතිතුමා කිව්වා පනතේ මේ සදා ඉඩකඩ තියෙනවයි කියලා. ඒ නිසා ගරු අග්‍රමිනිශ්චකාරතුමා හරහා සරි අධිකරණ සේවා කොමිසම හරහා මේ මිනිස්කාරතුමන්ලා දැනුවත් කරොත් දැන් පොලිසිය උදාසීන වෙලා ඉන්නවා. මොකද පොලිසිය කියනවා අප කුඩු කිලෝ 2 3 අල්ලලා 4 දැම්මට වැඩක් නැහැ. එයාට අධිකරණ විසින් අපදෙනවයි කියලා. ඉතින් ඒ නිසා කුඩු බොන මිනිහා කුඩු ටිකක් අරගෙන ගිහිල්ලා විකුණලා පොලිසියට උසාවිට යනවා ආයෙ පැදිලා එනවා. ආයෙ යනවා ආයෙ එනවා. ඒ නිසා මේක ඉතාම නරක තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ගරු අධිකරණ අමාත්‍යතුමනි මේ පෞගේ කාලේ තමයි මේ කිලෝ 5 දක්වා මහ අධිකරණය දක්වා දඬුවම් දෙන්න කටයුතු කරලා තිබුණේ. ඒ නිසා අපි ඔබතුමාගේ ඔබතුමාගේ අවධානය යොමු කරන්නයි කියලා කියනවා. මම හිතන්නේ කුඩු ග්‍රෑම් එකකින් එහා ග්‍රෑම් 5 දක්වා සමා වෙන්න කිලෝ නෙවෙයි මම කිව්වේ ග්‍රෑම් 5න් එහාට තමයි අත්අඩංගුවට ගන්නෙ. ග්‍රෑම් එකේ ඉඳලම මේ අය වෙනුවෙන් යම් නීතිමය පියවරක් ගන්න කියන ඉල්ලීම ඔබතුමාගෙන් කරනවා. හැබැයි මම දන්නවා මේ කුඩු බොන පුද්ගලව අත්අඩංගුවට ගත්තොත් එහෙම අපේ හිරගෙවල් වල ඉඩ නැති වෙනවා. ඒ නිසා ලෝකේ අනිත් රටවල ඔබතුමා දන්නවා පුනරුත්ථාපන වැඩසටහන් තියෙනවා. ඒ නිසා අපේ මේ පුනරුත්ථාපන ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් ගත්තොතින් අපි ඉන්නේ ගොඩක් පහලින් ගරු අමාත්‍යතුමනි. ඒ නිසා අපි ඊයේ ඔබතුමාට අපේ අධිකරණ අමාත්‍යංශය යටතේ තිබුණු කාර්ක සභාවේදීත් අපි කිව්වේ ලංකාවේ හැම පළාතකම පුනරුත්ථාපන සාහන පිහිටවන්නේ කියන්නේ කියලා. දැන් දැනට ප්‍රධාන තැන් කීපයක් තියෙනවා. හැබැයි මේ පුද්ගලයන් පුහුණු කිරීම සඳහා පුද්ගලයන් අපි ළඟ නැහැ. ඒ නිසා ගරු අමාත්‍යතුමනි මේ හැම මේ කුඩු වලට අබ්බැහි වෙච්ච හැම කෙනෙක්ම පොලිසිය අත්අඩංගුවට ගත්තොතින් මම කියන්නේ වුන් බන්ධනාගාරගත කරන්න කියලා. හැබැයි වුන් පුනරුත්ථාපනය කිරීම සඳහා අනිවාර්යෙන් යොමු කළ යුතුයි. මට නාවලපිටිය ප්‍රදේශයේ මට අහු වුණා මට මගේ මම දන්න මන්ත්‍රීවරයෙක්ගේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්ගේ දරුවෙක් මේ කුඩු භාවිතා කරලා මැරුණා. මම මලගෙදර ගියාම මේ දෙබවපියෝ මට ලේඛනයක් දුන්නා. මෙන්න මේ කට්ටිය තමයි මගේ ප්‍රදේශයේ මත්කුඩු වෙළඳාම් කරන්න කියලා. අපි ඒක ඒ පිළිබඳ හොයලා බලපුවා මමත් පුදුම වුණා. මෙච්චර කුඩු ප්‍රමාණයක් මෙච්චර ව්‍යාපාරිකව පරිසක් මේ ප්‍රදේශයේ ඉන්නවාද කියලා. ඒ නිසාද ගමට අපි දා දැනගත්තේ නගරේ මේ මත්කුඩු මේ පෙති අයිස් මේවා තියෙන්නේ කියලා. හැබැයි අද ගමට ගිහිල්ලා ඒ නිසා නගරේ විතරක් නෙමෙයි ගරු අමාත්‍යතුමනි අද ගමත් විනාශ වෙලා. ඒ නිසා මේ තරුණ පරම්පරාව මේ මත්කුඩු වලින් මේ අයිස් වලින් මේ පෙති වලින් බේර ගන්න මග එතන අපි මොනව කරත් වැඩක් නැහැ. මේ රට මේකෙන් අපිට බේර ගන්න බැරුණොත් වැඩක් නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා ඔබතුමා බන්ධනාගාර හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රශාස් කර මාත්‍යවරයා හැටියට මම ඔබතුමාගෙන් විශේෂීලීමක් කරනවා. මේ දරුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා ජාතික වැඩසටහනක් හදන්න. ඒකට අපි ඕනනම් පාර්ලිමේන්තුව නියෝජනයක අපි ඔබතුමාට උදව්වට එන්න. අපිට පුළුවන් දිස්ත්‍රික්ක මට්ටමින් මේ පුනරුත්ථාපන ස්ථාන පිහිටවන්න. මම දන්නවා ඔබතුමාගේ අමාත්‍යංශය මේකට සල්ලි නැහැ. අපිට පුළුවන් රජයේ ප්‍රධාන ආයතන කීපයක් ගෙන්නලා මේ සඳහා අනුග්‍රහය දෙන්නේ කියන්නේ කියලා. මේ තරුණයෝ ගෙන්නලා පුනරුත්ථාපනය කරලා එය හදලා නිසමකට යොමු කර ගැනීම සඳහා. ඒ නිසා අවාසනාවකට අපේ රටේ පුනරුත්ථාපන කිරීම සඳහා කරන ආයතන ප්‍රමාණය අඩුයි. ඒ සඳහා උපදේශකයන් අඩුයි. ඒ නිසා මේක ශක්තිමත් කරේ නැත්නම් අද පවතින අධිකරණය. මොකද ග්‍රෑම් 4 දක්වා පොලිස් අධිකරණය විසින් අප දෙනවා. ග්‍රෑම් 5ට වැඩිනම් විතරයි මහා අධිකරණයෙන් අප ගන්න ගෙනියන්න තියෙන්නේ. ඒ වගේම ගරු අමාත්‍යතුමනි බන්ධනාගාරයේ තුලත් ඉතාම දරුණු ලෙස මත්කුඩු ජාවා ආරම්භ සිද්ධ කරනවා. ඒ නිසා මේ පිළිබඳ බන්ධනාගාර නිලධාරීන්ට විශාල චෝදනා තියෙනවා. බන්ධනාගාර ඇතුලේ මේ උසාවියට ගේනවයි කියලා ගේනවා. උසාවියට ගෙනලා යනකොට ඔවුන්ගේ විවිධ තැන්වල හංගලා ඉවරලා කුඩු ටික ඇතුළට ගෙනියනවා. මේකට බන්ධනාගාර නිලධාරීන් උදව් කරනවයි කියලා. වෙනමකුත් ඕනේ නැහැ. අධිකරණය දඩුවන් දීලා බන්ධනාගාරේ ඉන්න මිනිස්සු ටිකවත් අපිට බලා ගන්න බැරි නම්, බන්ධනාගාරට එන කුඩු ටිකවත් අපිට තියා ගන්න බැරි නම් රටට කුඩු වෙන එක අපි නවත්තන්නේ කොහොමද? ඒ නිසා ඔබතුමා පළවෙනියටම මේ හිරගෙවල් වල ඇතුළට කුඩු යන එක නවත්තන්න පැහැදිලි වැඩපිළක් ශක්තිමත් වැඩපිළක් හදන්නයි කියලා කියනක අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා. දෙවැනියට මේ පුනරුත්ථාපන වැඩසටහන. ගරු අමාත්‍යතුමනි, අපේ ප්‍රදේශයේ දැන් මම ඔබතුමාගෙන් අපි අහනකොට ඔබතුමා කෝ මේ ගොඩනැගිලි හදන්න අපට ඉඩ නැහැ කියලා. ඔබතුමා හැම පළාත් සභාවකින් ඉල්ලන්න වහපු ඉස්කෝල මගේ ආසනයේ තියෙනවා. ළමයි 5යි ඉස්කෝලේයි, ළමයි 3යි ඉස්කෝලේයක් තියෙනවා. ගුරුවරු 8යි, ගුරුවරු 10යි, ළමයි 5යි. මේ ඉස්කෝල වැඩක් නැහැ. මේ ඉස්කෝල වහන්න ළමයි 3කට කොටද ඉස්කෝලයක්. ඒ නිසා මේ හැම පළාත් සභාවකටම කතා කරලා මේ ළමයි නැති ඉස්කෝල ටික තෝරගෙන ඒ ඉස්කෝල ටික ඒ පාසල් භාවිතා කරලා මේ පුනරුත්ථාපන වැඩසටහන ක්‍රියාත්මක කරන්න. ඔබතුමාට නිලධාරි නැත්තම් අද උපාධිධාරීන් අපි බඳවගත්ත විශාල ප්‍රමාණය 63,000 බඳවගත්තා. මේකේ මේ උපාධිය හදාරපු තරුණයෝ ඉන්නවා. උපාධිධාරීන් 100ක් 200ක් ඔබතුමාට ඉන්නවා. ඔබතුමාගේ ලේකම්තුමා හරහා මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ලිවොතින් මේ උපාධිය හදාරපු තරුණ තරුණියෝ 200ක් විතර ඔබතුමාට ගන්න පුළුවන්. ඒ අය භාවිතා කරන්න මේකට. ඒ අය භාවිතා කරලා පළාත් සභාව වලට මේ වගේ කීම් ටික දෙන්න. පළාත් පාලන ආයතන වලට මේ වගේ කීම් ටික දෙන්න. ඒ නිසා මේ පුනරුත්ථාපන වැඩසටහන ඉතාම අවශ්‍ය දෙයක්. ඒ නිසා මේ අත්අඩංගුවට ගන්න පුද්ගලයන් දැන් ගොඩක් වෙලාවට අධිකරණයත් බන්ධනාගාරයත් කරන මේ අත්අඩංගුවට ගත්ත අය දාන්න තැනක් නැහැ. හිරගෙදර ඉඩ නැහැ. ඒක අපි පිළිගන්නවා. ඒ නිසා මේ හිර කිරීම නෙමෙයි කරන්න ඕනේ, මේ පුනරුත්ථාපන කිරීම. ඒ නිසා අපි ඔබතුමාගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා මේ පුනරුත්ථාපන වැඩසටහන ශක්තිමත් කරන්න. අපි ඔබතුමාට යෝජනා කරනවා කාර්යසාධක බලකායක් මේ සදහාපත් කරන්න කියලා අපි ඔබතුමාට යෝජනා කරනවා. කාර්යසාධක බලකායක් පත් කරලා මේ පළාත් සභාවල ගොඩනැගිලි ඉල්ලලා මේවා ආරම්භ මම ඔබතුමාට ආරම්භයක් කඩන යෝජනා කරනවා. දැන් මේ බෝගම්බර හිරගෙදර අපි වැහුවා. දැන් මේක UDA කයට දෙතියෙන. දැන් වහලා තිනවා අවුරුදු 5ක්. දැන් විශාල ස්ථානයක්. ඔබතුමා බෝගම්බරින් පටන් ගන්න පළවෙනි එක. ඒකට අවශ්‍ය සල්ලි ටික අපි අනුග්‍රහයකින් මහනුවර වෙළඳ සංගමේ අපි මැදිහත් වෙලා ඔබතුමාට අරන් දෙන්නම්. අද මහනුවර නගරයේ පාසල්වල ඉතාම කනගාටුදායක තත්වයක වෙනමකුත් ඕනේ නැහැ. මහනුවර පැත්තකට තියන්න කරුව අමාත්‍යතුමනි, මම ජීවත් වෙන නාවලපිටිය ආසනේ පාසල් දරුවෝ අද දැඩි ලෙස මත් ද්‍රව්‍ය පාවිච්චා කරනවා. අපි ඉස්සරහ දැනගෙන හිටියේ නැහැ. අද මුස්ලිම් තරුණයන් ඉතාම දරුණු ලෙස මගේ ප්‍රදේශයේ අපි අහුවෙච්ච වෙලාවේ මුස්ලිම් තරුණයෝ අද මේකට අබ්බැහි වෙලා තියෙනවා. ඉසාම අවාසනාවන්ත විදියට. ඒ නිසා මේ තරුණයෝ ඉතාම නරක විදියට මේකට අබ්බැහි වෙලා තියෙනවා. ඒ නිසා දෙමව්පියන්ගෙන් බලහත්කාරයෙන් සල්ලි ගන්නවා, දෙමව්පියන්ට තර්ජනය කරනවා. ඒ නිසා දෙමව්පියෝ අසරණ වෙලා ඉන්නවා. මේකදී ඒගොල්ලන්ට කියන්න දෙයක් නැතුව ඒ නිසා අපි ඔබතුමාගෙන් විශේෂ අවධානය යොමු කරන්න මේ පිළිබඳ ඔබතුමාගේ දැඩි අවධානයට යොමු කරන්න කියලා. ඒ වගේම අපි ඔබතුමාට කියනවා අර පාසල් වහගෙන යනකොට ඔබතුමාට අපි කිව්වා ඒ පොඩි පුඩා දරුවන් පිරිසක් ඉන්න පාසල් තියෙනවා. ඒ ළමයි ටික යාබද පාසලට අනුයුක්ත කරන්න. අපි කියන්නේ පාසල් වහන්න කියන එක නෙවෙයි. ළමයි 5 දෙනෙක් ඉන්නවනම් ඒ පාසල වහන්න නෙවෙයි. ඒ ආසන්නම පාසලට ඒ ළමයි ටික අනුයුක්ත කරලා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ඒකෙ නිලීම කරනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, මම ඔබතුමාගේ අවසාන වශයෙන් ඉල්ලන මූලිකම දේ තමයි මේ දරුවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියන එක. මේ සඳහා කාර්යසාධක බලකායක් පත් කරන්න කියන එක. මේ සඳහා පළාත් සභා සම්බන්ධ කරගන්න කියන එක. මේ සඳහා පළාත් පාලන ආයතන සම්බන්ධ කරගන්න කියන එක. මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ අපි ඕන කෙනෙක් ඉන්නවනම් මේ සඳහා අපි මැදිහත් වෙන්න කැමති. මේ සඳහා අවශ්‍ය අනුග්‍රහයක අපි හොයලා දෙන්න කැමති. ඒ නිසා ඔබතුමාගෙන් විශේෂ අවධානය යොමු කරන අධිකරණ ඇමතිවරයා හැටියට විශේෂයෙන් අර ග්‍රෑම් 5 දක්වා මහා අධිකරණයට ඉදිරිපත් කරන එක ප්‍රමාණය පුළුවන් නම් තව ටිකක් අඩු කරලා ග්‍රෑම් 2 තුනෙන් එහාටත් මහා අධිකරණය යන්න ඕනේ නේ. මේ පුනරුත්ථාපනය කිරීම සඳහා වෛද්‍යවරයෙක්ගේ උපදෙස් මත හෝ දෙමව්පියන්ගේ කැමැත්ත මත පදනම් කරගෙන හරි අධිකරණයට මේ අය පුනරුත්ථාපනය කිරීමේ ජාතික වැඩසටහන යොමු කරන්න ඒක නිලියම කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
විජේදාස රාජපක්ෂ මැතිතුමා. ඔව්.
ස්ථාවරික 91A ඌ එකේ විශේෂයෙන්ම මේ අයිති ආරෝපණය පිළිබඳව තියෙන කරු කතානායකතුමා. මගේ කතාවේදී මම කිව්වේ මගේ නමත් තිබෙනවා මම ඒක නොකර නිසා පැමිණිල්ලක් දැම්මයි කියන කාරණේ. හැබැයි නාමරාජපක්ෂ මන්ත්‍රීතුමා ඒක පටලවගෙන මම එතුමාට තියෙන ආදරයට කිව්වේ මෙහෙම එකක් තිබෙනවා. ඒ නිසා එතුමා මේකට පැමිණිල්ලක් දාලා නැහැ කියලා. මම එතුමා ඒකට සම්බන්ධයි කිව්වේ නැහැ. හැබැයි කතාවක් තියෙනවාට පූල්වල කරෙන් දැනේ කියලා. ඒක ගරු කතානායකතුමනි වරප්‍රසාද කමිටුව නෙමෙයි ඕනි කමිටුව මං එන්න සූදානම්. හැබැයි මම ඔහුට අයිති ආරෝපණයක් සහ ඔහුට වෙනත් කාරණයක් කිව්වේ නැහැ. මම කිව්වේ මෙහෙම එකක් තිබෙනවා. හැබැයි ඔව් ගියේ නැහැ කියන කාරණේ. එහෙසම එතුමා තේරුම් ගන්න නැති මම ඒකට සම්බන්ධයි මම ඒ නිසා ගියා කියලා කියනවා. අපි දන්නවා ගරු කතානායකතුමනි අපි කොහොමද ඉන්නේ කියලා. හැබැයි මම කොහොමද කියන්නේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ආයතන බොහොම අමාරුවෙන් දුක් මහන්සියෙන් තමන්ගේ සොය ශක්තිය හම්බ කරලා පෞල් ජීවිතය ගත කරන මන්ත්‍රීවරයෙක්ට මට කියන්න පුළුවන් මේව ආයෝජනය කරනවා කියලා කරු මන්ත්‍රීතුමනි ඒක රටේ ජනතාව දන්නවනේ. එතුමා කොච්චර දුක් මහන්සි වෙනවද කියලා. ඒ නිසා මම ඒවට සම්බන්ධ නැති නිසා මං ගිල පැමිණිල්ලක් දැම්මා. මම කියන්නේ හඬපටයක් තියෙන නිසා එතුමනත් ගිල පැමිණිල්ලක් දාන්න කියලා. කමක් නැහැ එතුමා යන්නේක නොවන එක එතුමගේ වැඩක්. ඒකයි කරුණා ඒක නිවැරදි කරගන්න.